ගරු සුජීව සෙන්සිංහ ඇමතුමා
බොහොම ස්තුති සභාපතිතුමනි තිලංග ඇමතුමා මම හිතන්නේ ක්‍රිකට් ගැන කතා කරා ක්‍රිකට් ගැන නම් කතා කරන්නේ අපිට එපා වෙලා තියෙන්නේ අපිරිය වෙලා තියෙන්නේ ක්‍රිකට් ගැන කතා නොකරන තරමට පුදුමල්ලා ක්‍රිකට් ක්‍රීඩාවට හොඳයි කියලා මම හිතනවා කෙසේ වෙතත් ඔබතුමා කියපු එක කාරණයක් හරි මේ වක්‍රබල් සහ ඍජුබල් සම්බන්ධයෙන් මන්ත්‍රීතුමනි අවුරුදු 20ක් ආණ්ඩු කරේ ඔබතුමාලගේ ජනාධිපතිවරු සහ අගමැතිවරු. ඔය එකපාරට වෙනස් කරන්න බෑ ඍජුබදු වෙනස් කරනවා කියන්නේ මුළු ක්‍රමවේදයෙන් බදු ක්‍රමයේ වෙනස් කිරීමක් කරන්න ඕනේ. ඒක අපි කරගෙන යනවා. 111ක් තිබු දරදාතික නිෂ්පාදනයේ බදු 116 දක්වා අපි වැඩි කරගන්න ඉලක්කයක් තියෙනවා. 113.5ක ප්‍රමාණයක වැඩි කර ගැනීමක් මේ අවුරුදු මේ කීපය තුළ ඔබතුමාලත් අපිත් එක්ක ඉන්න කාලය තුළ ඒ කාර්යභාරය අපි ඉටු කරා. ඒ වගේ මම හිතන්නේ මහින්දානන්ද ඇමතුමා දවසෙන් දවස අලුතෙන් මම හිතන්නේ අදහස් ඉදිරිපත් කරනවා. එක දවසක් කියනවා මට සලකලා නැහැ කියලා ආණ්ඩුවෙන් ඇමතිකමක් හම්බෙලා නැහැ කියනවා. තව දවසක් කියනවා මට බිලියන 5ක් දීලා තියෙනවා අනිත් කටට අඩුවෙන් ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් මේ ආකාරයෙන් එතුමා දවසින් දවස ඒ වගේම විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් එතුමා කිසිම චෝදනාවක් එල්ල කරේ නැහැ. ආණ්ඩුවටවත් අගමැතිතුමාටවත් හිටපු ඇමතිවරයාට ඉන්න ඇමතිවරයාටවත්. එතුමා චෝදනාව එල්ල කරේ නිලධාරීන්ට. ඉතින් අද එතුමා ඒ කතාව වෙනස් කරලා කෙලින් මේක ඉන්න ඇමතිවරයාටත් අගමැතිවරයටත් ආණ්ඩුවටත් ඒක එල්ල කරන්න එතුමා අද උත්සාහ කරා. ඒ වුණත් එතුමාට මතක් කරන්න කැමති මේ විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් බාර වීටි අවුරුදු 20 ගණක්ම එස්.බී. සානායක ඇමතිතුමාත් දන්නවා, කුමා වේල්ගම ඇමතිතුමාත් දන්නවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු. එහෙනම් මේක එක දවසින් වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ වගේම මහින්දානන්ද ඇමතිතුමා පොඩි හින්ට් එකක් ගාලා මහින්දරාජපක්ෂ මහත්තයාට ගියේ එළියට සූර්යවේව ගැන කතා කරද්දී එතුමා කිව්වා සූර්යවේව හදන්න අපිට දුන්නේ නැහැ, විවෘත කරන එකට තමයි එතුමා කතා කරා කියලා. ඕක තමයි අපි කියන්නේ. රාජපක්ෂ මහත්තුරු කාටවත් වෙන කාටවත් වැඩ කරන්න ඉඩ දුන්නේ නැහැ. ඔබතුමාලේක දන්නවා. ඒක රාජපක්ෂ පවුලට විතරයි ඔබතුමාල දන්නවා. විරුද්ධ පක්ෂයේ ඉන්නකොට අපිට කොච්චර පීඩනයක් ආවද මේවා ගැන කතා කරද්දී. රාජපක්ෂරු පස් දෙනෙක් තමයි මේකේ ආර්ථිකයයි මේක සියලු දේ ක්‍රියාත්මක කරේ. එතුමාට ක්‍රීඩා ඇමති වශයෙන් ඉඳලා ඒ ක්‍රීඩාංගණය හදන්න දුන්නේ නැහැ කියන එකෙන් මම හිතන්නේ ඉතා කදිමට ඒක ඔප්පු වෙනවා ඒ කාලේ තිබූ පාලනය. ඉතින් ඒ පාලනය වෙනස් කරන්න තමයි ස්පිසානාගේ ඇමතුමාලා වේල්ගම ඇමතුමාලා අපිත් එක්ක එකතු නොවුණත් යටීතෙන් හරි සන්තෝෂයක් තිබ්බේ ඒ පාලනය දරදඩු පාලනය ඒ වෙනස් කරපු කරන්න විශාල පිරිසක් එකතු වෙලා ඒ පරිශ්‍රමයෙන් තමයි අද යහපාල නැති වෙලා මේ රටේ විශේෂයෙන්ම සියලුම සාධකවලින් ඉතා මම හිතන්නේ දක්ෂ අන්දමට ආර්ථිකයේ මෙහෙවන ආණ්ඩුවක් ලැබිලා තියෙනවා. මේක අමාරු කාර්යභාරයක්. ඔබතුමාලා කියනවා මම දැක්ක මහින්දානන්ද අලුත්ගමේ මැතිතුමා කෝප් කමිටුවට ඊ ආවා. මොකද ඇවිල්ලා කිව්වේ? මහින්ද රාජපක්ෂ මහත්තයා මෙතන ඉඳගෙන හිටියා නම් හොඳයි. එයා ලංකා ආයතනයේ ලාභ ලැබපු ආයතන එමිරේට්ස් ආයතනත් එක්ක අරගෙන සචින් වාස්තයි තමන්ගේ කාගේද නෝනගේ මල්ලිටයි දීලා බිලියන 180ක් බැඳුම් කරේ කියලා උඩපණපණ හැමදාම ගහනවා. බිලියන 10 බැඳුම් කරේ මොනවාරි වරදක් වුණා නම් පත් කරා නම් බිලියන 10 ඒකත් තැන්පත් කරලා තිනවා බැංකුවේ. බිලියන 10යි. ඉන්ට්‍රස්ට් එකේ බිලියන 11යි. ඒක ගැන තවම වචනයක් කතා කරන්නේ නැහැ. එයා ලංකා ආයතනයේ බිලියන 180ක් කනකම් බලාගෙන හිටියා රාජපක්ෂ මහත්තුරු. බිලියන 180ක්. බිලියන 180ක් ණය තියෙනවා ගෙවන්න. මේ වෙනකොට ඒ ණය ප්‍රමාණයට එස්.පී. සානාගේ ඇමතිතුමා 1/115 ගාණ ගෙවුවොත් බිලියන 18ක් ගෙවන්න ඕනේ අවුරුද්දකට. එතකොට කොච්චර ලාභයක් ලැබුවත් එයා ලංකා ආයතනයේ බිලියන 18ක් අනිවාර්යයෙන්ම ණය ගෙවන්න ඕනේ ණය වාරිකය පමණක්. ඒ මහින්ද රාජපක්ෂ මහත්තයා සහ නොසැලකිල්ල සහ ඒ වගේම සොරකම දූෂණය නිසා අපි දිගින් දිගට මේක පැවැත්වුවා පැසුවා එක කෝප ආයතනයේදී ගණන් ගත්තේ නැහැ. අපි මහින්දානන්ද ඇමතුමා ලී ඇහුවා කොහොමද මේක ගොඩගන්නේ? ගොඩගන්න ක්‍රමවේදයක් නැහැ. බිලියන 200ක ණය බිලියන 200ක්. මේක ලේසි පහසු කාර්යභාරයක් නෙමෙයි. ඔබතුමාලා අපිට ආණ්ඩුව බාර දෙනකොට ට්‍රිලියන 10මාරක ණයක් බාර දුන්නේ. ට්‍රිලියන 10මාරක ණය. එතකොට දැන් මංගල ඇමතුමාට දොස් පැවරුවා මේ ණය ගන්නවා කියලා. මොනවටද ණය ගන්නෙ? ට්‍රිලියන 10මාරක් ට්‍රිලියන 10මාරට මේ අවුරුද්ද විතරක් ගෙවන්න ඕනේ ඩොලර් බිලියන 4මාරක්. එස්.බී. ඇමතුමා දන්නවා අපි ආණ්ඩුවේ හිටියා ණය වාරිකයේ පමණක් ඩොලර් බිලියන 4මාරයි. ඊළඟ අවුරුද්දේ ඩොලර් බිලියන 3මාරයි. ඊළඟ අවුරුද්දේ ඩොලර් බිලියන 2මාරයි. මේ අපි කරන වැඩ වලට නෙමෙයි. ගෙවන පව් කරපු පව් වලට අපි දැන් ගෙවන්න ඕනේ. ඒ කාර්යභාරය තමයි මේ ආණ්ඩුවේ ඉතා හොඳට කළමනාකරණය කරලා ණය ප්‍රමාණය ගෙවාගෙන යන්නේ. එහෙනම් ඔබතුමාලා අපෙන් ඇහුවා මොනවද දර්ශක කියලා. මාත් බැලුවා මේ ආණ්ඩුවේ ඇත්තටම ඇඟට දැනෙන ඉඳ හොඳක් වෙලා තියෙනවා කියලා. මම බැලුවා මේ දර්ශක මොනවද තියෙනවද රටේ කියලා. ඒ බලපු හැම දර්ශකයක්ම hina වුණාට සේමසිංහම් මන්තුමා හැම දර්ශකයක්ම ධනාත්මක පැත්තට තියෙනවා. ඔබතුමාලා පොඩ්ඩක් මම දන්නවා ඔබතුමා හොඳට කතා කරනවා මේ දවස් ටිකේ. පොඩ්ඩක් සලකලා බලන්න මේ දර්ශක පොඩ බලන්න. Index of economic freedom 100 represent the maximum freedom. Sri Lanka has the 110th rank in the close to the position of such countries as China and Trinidad and Tobago compared to the Hong Kong, which is at top of the ranking. චීනයට සමාන චීනයට ලං කරලා තියෙනවා අපේ රෑන්කින් එක. ඒ හින්දා මේ යහපාලනය විශේෂයෙන්ම මේ රට සංචාරයෙන් පැමිණිට හොඳම රට බවට පත් වෙන්නේ කොහොමද? hina වෙන්න පුළුවන්. රටේ සංවර්ධනය ගැන ඔබතුමාලට ඒකට විරුද්ධ වෙන්න බෑ. ඒ වගේම හැපිනස් ඉන්ඩෙක්ස් එක. දැන් හැම දෙයක්ම මයින්නේ හැපිනස් ඉන්ඩෙක්ස්ෙන්. ජනතාව සන්තෝෂයෙන් ඉන්නවද නැද්ද කියන එකෙන් තමයි ඒ රටේ සාර්ථකත්වය බලන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම මේ අර්බුදය ඇති වුණත් ඒ අර්බුදය සම්බන්ධයෙන් අපි කනගාටුව ප්‍රකාශ කරනවා. විදුලි අර්බුදය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ඒ ආණ්ඩුවේ වකිමක් තියෙනවා කලමනාකරණය කළ යුතුයි. ඒක කලින් කරන්න තිබ්බා. මම කියන නිලධාරීන්ටත් කියනවා මෙගවට් එකේ 50ක් ගෙනලා තියෙනවා මැෂින් ඒවා ක්‍රියාත්මක නොවනේයි කියලා. ඒ සම්බන්ධයෙන් යම් නිලධාරියෙක් නායකයෙක් ඒ සම්බන්ධයෙන් වක් කියන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් තාම වකිමක් තොරත් ඉදිරිපත් කරලා නැහැ. හැබැයි ඒ තුල වුවත් විදුලිය භාවිතය සම්බන්ධයෙන් ඒ රටේ විශාල ඉල්ලීමක් තියෙනවා. ඒ රටේ ආර්ථික සංවර්ධනය පිළිබිඹු කරනවා. එතකොට ඒකත් එක සංසන්දනය කරොත් මට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් හම්බුණා. එතුමා කියනවා අපේ රටේ තියෙන විදුලිය අවස්ථාවේ සහ ඒ වමනාව මත අපේ රටේ සංවර්ධනය ගණනය කරොත් 9%කට 10%කට ආසන්න ප්‍රමාණයකට ආර්ථික වර්ධනය පෙන්නුම් කරනවා කියලා එතුමා කියනවා. හැබැයි අපි ණය ගන්න තියෙනද බිලියන ඩොලර් බිලියන 4ක් අරගෙන අපි ත්‍රිකුණමල වරාය හැදුවා නම් අපේ ආර්ථික වර්ධනය 108යි කියලා පෙන්නුම් කරනවා. ගෙවන ණය ප්‍රමාණය ඒක පෙන්නුම් කරන්නේ නැහැ. ගන්න ණය ප්‍රමාණය දාන මුදල කෙලින්ම ආර්ථික වර්ධන වේගයට එකතු වෙනවා. අපි එහෙම කරේ නැහැ. තියෙන අර්බුදේ කියන කතාව හරි. මහින්දරන්ද මැතිතුමා කියනවා එතුමා බාර ගන්නකොට බාරගත්තේ අර්බුදේ ආර්ථික අර්බුදයක් තිබ්බ රටක්. කවුද ඒ රට කරේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෙක් චන්දිකා කුමාරතුංග මැතිනිය. ඒ ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති. ඒතර අගමැති හිටපු ඒ ආණ්ඩුවේ ආර්ථික අර්බුදය තමයි මහින්දානන්ද මහත්තයා අරගෙන අපිට ඒක වැඩි කරලා ආපහු බාර දුන්නේ. ඒ හින්දා විශේෂයෙන්ම ඒ මහ බැංකුවේ අධිපතිතුමා කියන කාරණේ හරි මංගල ඇමතිතුමා කිව්වා ආර්ථික අපිට තියෙනවා අභියෝගයක්. ඒ අභියෝගය ජය ගන්න අපි ඒකට අපිට හැකියාව තියෙනවා. අපිට ඒක ආර්ථික හැකියාව තියෙනවා. ඒ හින්දා විශේෂයෙන්ම ඔබතුමාලාගේ මම යොමු කරනවා මෙන්න මේ ඉන්ඩෙක්ස් ටික ශ්‍රී ලංකා ෆ්‍රජයිල් ස්ටේට්ස් ඉන්ඩෙක්ස්. මේකේ සඳහන් වෙනවා 2015 දී මේකේ අපිට මේකේ මේ මේ දිශාවෙන් හොඳට බලා ගන්න පුළුවන්. ෆ්‍රජයිල් ඉන්ඩෙක්ස් එකේ 2015 ඍණ 2.5කට ඔබතුමාලා අපිට බාර දුන්නේ. මේ වෙනකොට ඒක ඍණ 1.94 බැහැලා තියෙනවා. රටේ තියෙන ස්ථාවරත්වය සම්බන්ධයෙන් තියෙන ඉන්ඩෙක්ස් එක. ඒ වගේම ශ්‍රී ලංකා ග්ලෝබල් හංගර් ඉන්ඩෙක්ස් එක 2015 දී 68.87 hina wenna mewa hina wenna kiyawanda habai 68.87 2017 eke binduway දැන් ස්ථාවර තත්ත්වයක හංගේ ඉන්ඩෙක්ස් එක ලංකාවේ පාත්වනවා. ඒ අපි ආර්ථිකයට ඇති කරපු 107ක් ආණ්ඩුවේ පඩි වැඩි කර ඔබතුමාලා නෙමෙයි අපි අඩුම ගානේ ගොවි විශ්‍රාම වැටුප මහින්ද රාජපක්ෂ මහත්තයලා ගොවි ජනපද පැත්තෙන් ඒ දිශාවෙන් ඉන්නේ ගොවියත් එක්ක ඉන්න නායකයෝ. හැබැයි ගොවි විශ්‍රාම වැටුප ගෙවන්න බැරි වුණා. අපි ගොවි විශ්‍රාම වැටුප පමණක් නෙමෙයි වැටුප 107ක් අහන්න මේ මෙතන ඉන්නේ නිලධාරීන් ආණ්ඩ මේ වැඩ කරන පාර්ලිමේන්තු ඉන්න සේවකයන් ආණ්ඩ කවුද පඩි වැඩි කරේ කියලා. ඒ වැඩි කරේ අපි 107කින් පඩි වැඩි කරන්න පුළුවන් හැකියාව මේ ආණ්ඩුවට ලැබුණා. ඒ හින්දා මන්තුමනි hina වුණාට කමක් නැහැ. පොඩ්ඩක් මේවා අපි දන්නවා අපි විවාද කර ගන්නවා. පොඩ්ඩක් මේවා පොඩ්ඩක් මේ ගණනය කරලා ශ්‍රී ලංකා සෝෂල් ප්‍රෝග්‍රෙස් ඉන්ඩෙක්ස් එක බලන්න. ශ්‍රී ලංකා සෝෂල් ප්‍රෝග්‍රෙස් ඉන්ඩෙක්ස් එක 2015 දී 1.08 2017 දී 2.51 100ට අන්න කොහමද වැඩ හොඳයිනේ අපේ. මම දන්නා බොහොම ස්තුතියි අපේ ඉදේශේකර මන්තුමා පුඩි අපුඩියකු දෙනවා. අපේ ආණ්ඩුවට පුඩි අපුඩියක් දෙන්න හොඳ වැඩ කරනකොට අඩුපාඩුවක් තිබ්බොත් පෙන්වන්න අපිව හදා ගන්න. ශ්‍රී ලංකා ප්‍රොස්පෙරිටි ඉන්ඩෙක්ස් එක බලා ගන්න. ආගන්න සේමසිංහ තර මන්තුමා හොඳට කතා කරමු තුමා බලා ගන්න මෙන්න 2015 දී
ගරු කථානායකතුමා මුල් ආසනයට පැමිණ
Honorable Minister, you have 3 more minutes.
කොත්ලියන්නත් පොඩ්ඩක් ඉගෙනීම තියෙන්න ඕනේ. පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. දැනුමක් තියෙන්න ඕනේ. නෑ පොඩි මං හිතන්නේ අධ්‍යාපන සුසුමක් තියෙන්න ඕනේ. නිකන් පොත් ලියන්න බෑ. පින්තූර බලන්න පුළුවන් කවුරු නැගිටින්න එපා. තොප්පි දාගන්න එපා. මේ නැගිට්ටොත් ඔප්පු වෙනවා. කාටද අධ්‍යාපනය නැත්තේ ඉගෙනීම නැත්තේ කියලා. එහෙනම් ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රොස්පෙරිටි ඉන්ඩෙක්ස්. හරි සේමසිංහ මන්තුමා වයින් ආවා කොහෙද කියලා ගත්තේ පාර්ලිමේන්තුවේ අපේ රිසර්ච් ඩිවිෂන් එකෙන්. ඔබතුමා ගිහිල්ලා බලාගන්න ගිහිල්ලා එකතු කරගන්න. බොරු කියන්නේ නැතුව මේවා පොඩක් පාඩම් කරලා ඉන්න ඕනේ. තරුණ මන්ත්‍රීවරු වශයෙන් ඔබතුමාලා හොඳ අනාගතයක් තියෙනවා. රාජපක්ෂ මහත්තයාට මම හිතන්නේ කොච්චර ආවැඩුවත් කමන්නේ. පොඩ්ඩක් මෙහෙමත් පොඩ්ඩක් කියවලා එන්න ඕනේ. ඒ හින්දා ශ්‍රී ලංකා ප්‍රොස්පෙරිටි ඉන්ඩෙක්ස් 2015 දී මේකෙන් තමයි රටේ සංවර්ධනය පෙන්නුම් කරන්නේ. ඍණ 1.39යි 2018 දී රංගන ඇමතුමා බලන්න 134යි ප්‍රොස්පෙරිටි ඉන්ඩෙක්ස් එකට 134යි එහිඳ මේ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් කාටවත් සැකයක්
නැහැ. Yeah, two more, two more minutes, honorable minister.
Thank you, sir. Thank you, sir. Thank you. ශ්‍රී ලංකා ඉන්ඩෙක්ස් of economic freedom එක බලන්න. ඒක 2015 දී ඍණ 2.33යි 2018 දී 0.70යි. මම එක හරි බොරුවක් කියලා තියෙනවා නම් මේවා ඉදිරිපත් කරපු සාධක සම්බන්ධයෙන් මොකක් හරි වැරදිතාවයක් තියෙනවා ඔබතුමා ඒවා ඉදිරිපත් කරන්න අපි අපිට ගිහිල්ලා කරන්න රිසර්ච් එකෙන් අපිට මේවා කොහොම චෙක් කරගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා ග්ලෝබල් ජෙන්ඩර් ගැප් ඉන්ඩෙක්ස් දැන් අපි කාන්තාවන්ට විශේෂයෙන් මේ ආණ්ඩුවේ ඡන්ද අයිතිය මේ සියල්ල පත් වීමේ අයිතිය ලබා දීලා ඒකත් 2015 දී ඍණ 0.62යි 2018 දී ධන 1.05යි මන්ත්‍රීතුමනි. ඒ හින්දා ඉතා පොඩි කාලයක් තුළ ජරාජීර්ණ වූ රටක් නීතියක් නැති රටක් අපි යාපාලන ගෙනල්ලා කොමිසම් 9ක් ඇති කරලා තොරතුරු දැනගෙන පණත ගෙනලා බුදුමල්ලට අයිතිය ලබා දීලා තියෙන ඕනම දෙයක් ලබාගෙන ඒ සම්බන්ධයෙන් බුදුමල්ලට ඇඟිල්ල දික්
කරන්න හොඳයි අවසන් කරන්න ගරු ඇමෙත්තුමා.
One minute sir, thank you sir. One more. ශ්‍රී ලංකා ප්‍රෙස් ෆ්‍රීඩම් ඉන්ඩෙක්ස් ප්‍රෙස් ෆ්‍රීඩම් මෙන්න 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 ගහන රූල් ඔෆ් ලෝ එකත් අපි ඉදිරියට ආयला තියෙනවා. මාධ්‍ය නිදහස සිරසකට බෝම්බ ගහනකොට අනිත් ඒවට ගිනි තියනකොට මාධ්‍ය වේදින් මරනකොට තදුඩීන්ලා මරලා බොරුවට 200 ගානක් ස්පීඩ් ඩේ කියලා කියනකොට ඒ කාරණේ කියනකොට මාධ්‍ය වේදින්ට කටක් අරින්න දුන්නේ රාජපක්ෂ කියලා නම කියනකොට බීප් ගෑවා. ඔබතුමාලා රාජපක්ෂ කියලා නමවත් කිව්වේ නැහැ දවස්වල. අපිට මේ පැත්තට කියන්න දුන්නෙත් නැහැ. එහෙම තත්ත්වයක් මේ රටේ තිබ්බේ.
ඒයි අවසාන කරන්න ගාරු අමාත්‍යෝ
එළව. Thank you. ඒ වගේම ශ්‍රී ලංකා ග්ලෝබල් entrepreneur ඉන්ඩෙක්ස් එකක්. ඒකේ 2016 දී ඍණ 2015 ඍණ 18.01යි 18 දී 4.55යි ධන. මේ සියල්ල එකින් එකට පෙන්වන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී
ලංකා
සර් one more. ඒ වගේම ඔබතුමාට දෙන unemployment rate එක. Unemployment rate එක ඔබතුමාට දෙන්නම්කෝ
මාගේ කුවාස්තාවල.
2015 දී 4.7යි. සහාප විරාකියාව 4.7යි තිබ්බේ සර්. 4.2යි ඔබතුමා මේ නාණ්ඩුවේ ඔබතුමා මේ අපේ කතානායකතුමාවල
හිටියා.
ඔබතුමා විශාල කාර්යභාරයක් කරලා තිනවා. විශේෂයෙන් 2052 තුල මේ නීති විරෝධී ආණ්ඩුව පන්නලා දාලා රටේ ප්‍රජාතන්ත්‍රවාදී කරලා නීතිය ඇති කිරීම ඔබතුමා මිරිස්කුඩු ගහද්දී ඔබතුමාට
හොඳයි
බයනක බොම්බ ගහද්දී ඔබතුමා ඒ කරපු කාර්යභාරය අපි අගේ
කරනවා හොඳයි හොඳයි බොහොමතුටි ගරු සිසර ජයකොඩි මැතිතුමා විනාඩි දෙකක් තියෙනවා ගරු
මැතිතුමා දෙකයි වෙලාව මේ කිව්ව බොරුවට උත්තර දෙන්න විදියක් නැහැ මහ බැංකු හොරකමෙන් රුපියල් කෝටි ලක්ෂයක් හොරකම් කරපු හොර තක්කඩි ටිකක් වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරනකොට නිවර්දි කිරීම අවශ්‍ය වන්නේසයි කියන්නේ මේ ඇමතිවරු කියන්නේ සියලුම සංඛ්‍යාලේඛන වැරදි 2013 වර්ෂයේ සංවර්ධන වේගය මහින්ද රාජපක්ෂ මැතිතුමා කාලේ 2013 7.3යි 2014 7.4යි ඊට පස්සේ තමුන්නාසලගේ වාර්තාව අනුව 2015 5% 2016 4.3% 2017 3.1% අපි ඉන්නේ අන්තිමටම අප්ගස්ථානයේ සමග සමාන වෙන ආර්ථික මට්ටමක මේ ආණ්ඩුව මහ බැංකු නිලධාරීන් මම සභාගත කරනවා ගරු කතානායකතුමනි සියලුම පදනම් වර්ෂ වෙනස් කරලා වැරදි සංඛ්‍යාලේඛන වගයක් ඉදිරිපත් කරලා තියෙනවා ගරු කතානායකතුමනි සභාගත කරනවා 2002 තිබ්බ පදනම් වර්ෂය 2015 වර්ෂය දක්වා 2010 වර්ෂය දක්වා වෙනස් කරලා පදනම් වර්ෂ වෙනස් කරලා බොරු සංඛ්‍යාලේඛන
ඉදිරිපත් කරලා
තියෙනවා එනිසා මේ කතා බොරු බව කියන්න මම සභාගත කරන මේ ලේඛනයේ සියල්ල
පත්තරවල
සමුන්නාසලේ පාර්ලිමේන්තුවේ වාර්තාන ඔබ
ගරු තුෂාර ඉන්ද්‍රිය මැතිතුමා විනාඩි 5යි ඔබතුමාට
මගේ වෙලාව බොහොම ස්තුතියි
දන්නවා
බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි අද මේ අයවැය විවාදයේ අවසාන අවස්ථාවේ විනාඩි 5ක් හරි කතා කරන්න ලැබීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂ රජයක් හාහපුරා කියලා බලෙන් පැහැරගෙන ආයේ ආපහු එක අපි අපේ අතට අරගෙන අපි විවිධ බාධක මැදේ ඉදිරිපත් කරන පළවෙනි මංගල සමරවීර ඇමතිතුමාගේ මංගල ආයවැය වගේම අපේ මංගල ආයවැය මේ රජය තුල. ඉතින් අපි සන්තෝෂ වෙනවා. ලොකු සද්දයක් දැම්මා. මේ ආයවැය පරාද කරනවා කියලා කිව්වා. මේ ආයවැය පරාද කරලා අනිවාර්යෙන් ගෙදර යවනවා කියලා කිව්වා. හැබැයි දැන් ආද ඒ ගැන කිසිම කතාවක් නැහැ. ඒකන්නේ අනිවාරෙන් තව විනාඩි කීපයකින් එළමෙන අවස්ථාව තුළ ඒ පරාජය භාරග නිවරයි. මේ අයවැය ලේකරය තුළ අපි විශේෂයෙන් ගරු කතානායක තුමනි දුප්පතුන් ගැන අපි විශේෂයෙන් අපි අවධානයම කරලා තියෙනවා. ඔය දුප්පතුන් ගැන කිඳුල් කඳුල හෙලන අය හැම දාම දුප්පතුන් ටික කඩේ අරපු එක තමන්ගේ රැස්වීම් වලට අප්පිඩි දාගන්න මල්මාල දාන්න ජයගෝසා නගන්න අප්පිඩි දාගන්න ගෙන්න ගත්තා මිසක් දුප්පතුන් ගැන කිසිම දෙයක් හිතුවේ නැහැ. රණවිරුවන්ගේ හැමදාම පිටේ ගියා. රණවිරුව කියමින් රණවිරුවන්ගේ පිටේ ගියා මිසක් රණවිරුවන්ගේ කිසිම සුබ සාධනයක් ප්‍රගතියක් බැලුවේ නැහැ. අපි මේ අය ලේඛනය තුළ අපි රණවිරුවන් වෙනුවෙන් විශාල සාර ලබා දීලා තියෙනවා. රජයේ සේවකයෝ ගස් බැන්දා මිසක් රජයේ සේවකයන්ට සැලකුවේ නැහැ. හැබැයි අපි රජයේ සේවකින්ට මේ ආණ්ඩුව ආරම්භ වෙච්ච දා ඉඳලා අපි විශාල පඩි වැඩි කරේම්. ඒ විතරක් නෙමෙයි මේ මෙවරත් අපි රජයේ සේවකින් පිළිබඳව අපි හිතලා තියෙනවා. මේ වෙනකොට පාසල් ගුරුවරුන්ගේ වැටුප 2015 ඉඳලා මේ අවුරුදු 4 වෙනකොට පාසල් ගුරුවරයෙකුගේ වැටුප අපි දෙගුණ කරලා තියෙනවා. මම ඒකයි මේ කියන්නේ. අපි එක්කම හැමදාම 10 වසරේ සාමාන්‍ය පෙළ අසමත් කළා ගෙදර යන පාසල් ශිෂ්‍යයින්ට 13 වසරක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරලා මේ අවස්ථාවේ ඉඳලා අපි අනාගතයක් වෘත්තියක් එක්ක එළියට බහින්න මේ රටට ගැළපෙන ශිෂ්‍යයින් පිරිසක් ෆේවිල් කටුවල රස්තියාදු ගහන්න හන්දි ගානේ කණු ගානේ බෝකු ගානේ රස්තියාදු ගහන ඒ අලුත් පරපුරක් නෙවෙයි අරමුණක් ඇතුව පාසලෙන් එළියට බහින පරපුරක් අපි හදන්න අපි වැඩ කටයුතු කරලා තියෙනවා.
විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමා.
විශ්වවිද්‍යාල නේවාසිකාගාර ප්‍රශ්න විසඳලා ඉවරයි. මහපොළ ශිෂ්‍යත්වය දෙගුණ කරලා තියෙනවා. ශිෂ්‍යාධාරය දෙගුණ කරලා තියෙනවා. පොලිසිය අපි පොලිසියට මිනිස්කුඩු ගැහුවේ නැහැ. පොලිසියට කණේ පාරවල් ගැහුවේ නැහැ. පොලිසිය ඔයිසී මහත්තයාගේ පුටුවේ ඉඳගෙන නඩු විභාග කරන්න කියන අපේ පොලිසිය වෙනුවෙන් අපි විශාල යුතුකම් කළා. එතකොට ආයෝජන එනවා. දැන් හම්බන්තොටට එන ආයෝජන පිළිබඳව විශාල වශයෙන් ප්‍රශ්න කරනවා. දැන් මේක ඕමාන් දෙන්නේ බොරු නමක් දෙන්නේ මොකද්ද මේ? ඉතින් මොකද්ද මේ කැක්කුම? කිසිම සලස්මක් නැතුව ප්ලේන් එන්නේ නැති, ගුවන් යානා එන්නේ නැති, ගුවන් තොටුපළවල් නැවෙන්නේ නැති, වරායවල් මිනිස්සු රැස්වෙන්නේ නැති, සම්මන්ත්‍රණ ශාලා වාහන යන්නේ නැති, දැවැන්ත පෝලේන් සික්ස් ලේන් පාරවල් මේ ජන ශුන්‍ය ප්‍රදේශයකට ආයෝජන ටිකක් ගෙනල්ලා ජනාකීර්ණ කරලා ඒ පළාතේ ආර්ථිකයට යම් ශක්තියක් ඇති කරනවා නම් උප්පැන්න සහතිකේ නම මොකක් තිබුණත් මොකක්ද තියෙන අමාරු. ඒ නිසා මම හිතන්නේ සන්තෝෂ වෙන්න මේවට ඊර්ෂ්‍යා කරන්න එපා.
අවසාන කරන්න ගාන මන්දේතුමා.
ඔව් මට තව තත්පර ටිකක් දෙන්න. එතකොට වැසිකිලි ඒකම දැන් හැමතිස්සෙම දැන් කෝකටත් මන්තරේ බිලියන් 11ක ප්‍රශ්නයක් මහ බැඳුම් කරේ මේ මේ මේගොල්ලෝ මේ කරලා තියෙන දේවල් අනුව බැඳුම් කරේ කියන්නේ පොඩි සුරයා. මේ සුරේ පිරමිද මැද ඉන්නවා. මේ බැඳුම් කරේ කියන සුරේ පිරමිද මැද ඉන්නවා බිලියන් 11ක. හැබැයි එයා ලංකාවේ විතරක් පාඩුව බිලියන් 188ක්. මේ තඩි බෙරයක් කරේ තියාගෙන ඉන්න බඩෝ මේ පොඩි සුරයක් ගැන පම්පෝරි ගහනවා. ඒක පිරිවැද මැද ඉන්නවා. ඒ නිසා ඒ පිළිබඳව සිහිපත්
කරන්න. හොඳයි. බොහොම චුටි ගාන මන්තුමා.
හොඳයි. සුපතමෙන්
අසවචන
සල්ප අවසන් කර.
බොහොම චුටි ගාන විපක්ෂ නායකතුමා. විනාඩි 15ක් තියෙන ඔබතුමාට.
අරු සභාපතිතුමනි. විශේෂයෙන්ම මේ ආණ්ඩුව ඉදිරිපත් කළ පළවෙනි අයවැය මට මතක් වෙනවා. අමතුමා. විවාදය කරලා ටික කාලයකට පස්සේ අයවැය ඉතුරු වුණේ අර කතානායකතුමා කියලා කියපු කෑල්ල විතරයි. අනිත් ඔක්කොම සංශෝධනය වුණා. ඔබතුමාලට මතකද මන් දන්නේ නැහැ. ඒක තමයි පළවෙනි අයවැය තත්ත්වය. ඔක්කොම සංශෝධනය කරන්න සිද්ධ වුණා. ඒ මුල්ම අයවැය ඉදිරිපත් කරපු ඇමතිතුමාව ලෝකයේ ඉන්න හොඳම මුදල් ඇමතිවරයා කියලා එදා සම්මානයකින් පුද ලැබුවා. ඒ පුද ලැබලේ වෙලා ලෝකේ හොඳම ඇමතිවරයා ටික දවසකින් මාරු කරලා අපේ මංගල සමරවීර මහත්තයා ඇමතිතුමාව ඒකට දැක්නවා. ඇමතිතුමා ගිහිල්ලා ඉතාම ලස්සනට තොත්තුවක් දීලා පිළි අරගෙන මුදල් ඇමතිතුමාව මම දැක්කා. ඒ ඇමතිතුමා තොත්තුවක් දීලා පිළි අරගත්තේ. උම්මයි ගද්දීලා එදිගේ එහෙම පිළිගත්තපු ඒ තොත්තුව දුන්න ඇමතිවරයත් මේ ඔබතුමාගේ අයවැය ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතුමාට. ඒක විවේචනය කරනවා. තොත්තුවත් හොඳ මදි වගේ. ඒ කොහොම වුණත් ඒක එක පැත්තකින් ඒක ලොකු වාර්තාවක් කියලා මම හිතනවා. මොකද හිටපු මුදල් ඇමතිවරයා තොත්තුවක් දීලා පිළිගත් ඇමතිවරයාව කපලද? මොනවද? ඔව් මලික් කියන ඉඳ මම පිළිගන්නේ නැහැ ඒක. මේක මේ ආණ්ඩුවේ අන්තිම අයවැය. නෑ තායකක් නැහැ නේ. එතකොට අලුත් ආණ්ඩුවක්. නෑ ඉතින් අපි විපක්ෂයේ ඉන්නකොට කොයි වෙලාවෙද දන්නේ නැහැ තමුන්නාන්සේලාගේ පුටු මාරු වෙන්නේ. ඒකත් මතක තියාගන්න. ඒකින්ද මේක මේ ආණ්ඩුවේ අන්තිම අයවැය කතාව තිබුණේ රටක ජාතික ආර්ථික හසුරන අයවැය එක විහිළු කරන්න නරකයි. මට මතකයි සභාපතිතුමනි මුල්ම අයවැයෙන් කොළඹ තියෙන විශාල ගෙවල් වලට බදු ගැහුවා. ලොකු ගෙවල් ඔක්කොටම බදු ගැහුවා. මන්දිර බද්ද කියලා එකට දැම්මා නම. මන්දිර බද්ද ගහලා ඊට පස්සේ කිව්වා අපේ ආර්ථික ප්‍රතිපත්තිය සරදියල්ගේ ක්‍රමයට. සරදියල්ගේ ක්‍රමයට තමයි අපි ආර්ථිකය හසුරුවන්නේ කියලා. තියෙන තැනින් ගන්නවා බලෙන් අරගෙන නැති එකාට දෙනවා කියලා. ඒක තමයි කිව්වේ කියලා මට මතක නැහැ අගමැතිතුමාද කිරියල්ලේ මන්තිතුමාද සරදියල්ගේ බාහු කරගෙන යනකොට මතක් වෙලා. නමුත් මේ ආණ්ඩුවේ සරදියල් කළ දේවත් මේ රටේ කරලා නැහැ. සරදියල් තියෙන තැනින් අරන් නැති එකාට දුන්නා. ඒක හරි. එතුමා තියෙන එකකින් අරගෙන නැති එකාට බෙදුවා. මේ ආණ්ඩුව තියෙන තැනින් ගන්නවා නැති එකාට දෙන්නේ නැහැ. නැති එකාගෙනුත් ගන්නවා තියෙන එකාගෙනුත් ගන්නවා. කෝකට දෙනවද කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේ පාර කොච්චරද කිව්වොත් අර බෝනස් එකක් දෙන්නේ නැහැ. ඔබතුමා දන්නවත් දන්නේ නැහැ. බෝනසුත් දෙන්නේ නැති තත්ත්වයක් අද පත් වෙලා ආන්නේ. පඩි දෙන්නෙත් නැහැ බෝනස් දෙන්නෙත් නැහැ. ඉතින් සමහර රජයේ ඉතින් ආණ්ඩුවේ ආයතන පාඩු කරපු එක ගැන වගකීමක් කවුද ගන්නෙ? ඒක ආණ්ඩුවම ඉපැය ගන්න. නෑ අපේ කාලේ ලාභ ලැබුවා. ඉතින් මේ විපක්ෂ ඔබතුමා හැම වෙලාවෙම මේ විපක්ෂ කියනවා. මේ ආණ්ඩුවේ මේ ආණ්ඩුව ගම හදන්න ගෙනාවේ ගම් පෙරලිය කියලා. සභාපතිතුමනි ගම් පෙරලිය කියලා වැඩසටහනක් ගෙනාවා. ඉතින් අපි කවුරුත් දන්න ඕනේ ගම් පෙරලිය මාටින් වික්‍රමසිංහ මෙතුමාගේ සුප්‍රකට නවකතාවක් කියලා. හැබැයි මට පේන්නේ දැන් මේ ආණ්ඩුව කරුවල ගෙදර තමයි දැන් කියවන්නේ. ගම් පෙරලියෙන් පස්සේ ඇත්තේ ඒකින්ද දැන් ගම් පෙරලිය කළුවල ගෙදර වෙලා. ඉතින් මම කියන්නේ මේ සමාජ වෙබ්සයිට් ආයතන වල මේ වෙබ් අඩවිය වලත් යන්නේ සමාජයේ හිතන විදිය. ඉතින් සමාජයේ හිතන විදිය ඔබ දන්නේ නැත්තම් මම හිතන්නේ ආණ්ඩු කරන් ටිකක් අමාරුයි. සමාජයේ තියෙන වෙනස සමාජයේ ඔබ ගැන හිතන தත්ත්වය පිළිබඳ අවබෝධ කරගත්තොත් වඩාත් හොඳ ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්කම තියෙනවා. අපි කරුවලේ අද ඉන්නේ. අද වතුර ටික නැහැ. අපිට වතුර ටික හම්බ වෙන්නේ නැහැ. කොයි වෙලාවේ වතුර කපනවද දන්නේ නැහැ. නාන කාමරේ ඉන්න වෙලාවෙත් වතුර කැපෙනවා. ඊට පස්සේ ඔව් අනිත් එකට ගිය වෙලාවටත් කැපෙනවා. ඒක තමයි අද තියෙන தත්ත්වය. මේ ආණ්ඩුවට තියෙන தත්ත්වය. ඉතින් මම හිතනවා මේවා පිළිබඳව මීට වඩා පරිපාලනයක් කරන්න කළමනාකරණයක් කරන්න මේ ආණ්ඩුව මීට වඩා මහන්සි ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. දැන් පහුගිය දවසේ හම්බන්තොට තෙල් පරිපාදුවා හදනවා කියලා මුල් ගල තිබුවා. හොඳයි උපන්දිනේට මොනවා හරි වැඩක් කරන්න ඕන ධන අගමැතිතුමාව. හැබැයි මං හිතන්නේ අගමැතිතුමාව කවුරුත් හරි ඇන්දුවා කියලායි මගේ විශ්වාසය. එතුමාව එක්ක ගිහිල්ලා රවට්ටලා මේක කරා. මංහිතන්න ඇතුම දන්නවා කියලවා. දැම්බල්නොකොට දේශපාලඥ බංකුලොත් දේශපාලන්නේ. ඉතින් ඒක ගැන මම වැඩිය කතා කරන්න යන්නෑ මංහිතන්නේ මේ පාලිමින්තු තුළ ඔවුන් ගැන කියවුණා. නමුත් මේ මුල්ගල් තියවට වැඩක් නැහැ. පැලවෙන මුල්ගල් ජනතාව රවට්ටන මුල්ගල් තියලා හරියන්නේ නැහැ. මුල්ගල පැලවෙන්නේ නැතුව වැඩක් කරන්න කටයුතු කරුත් තමයි මං හිතන්නේ ඔබටත් රටටත් වාසියක් වෙන්නේ. මේ වගේ වැඩ නිසා මං හිතන්නේ මේ ආර්ථික ක්‍රියාවලිය නිසා ලෝකයේ මුදල් විශුද්ධ කරන රටවල් අතර ශ්‍රී ලංකාව ඇතුල් වෙලා තියෙනවා. දැනටමත් වර්ගීකරණය වී ඇත්තේ අලු ලයිස්තුය. ඒත් මෙවැනි සකසහිත ව්‍යාපාර හරහා ශ්‍රී ලංකාවට මුදල් ගෙන එන්නට තැත් කළොත් තව ටික කලකින් ශ්‍රී ලංකාව මුදල් විශුද්ධකරණයේ කළු ලයිස්තුවට ඇතුල් වෙන්න පුළුවන්. ඒක මුදල් ඇමතිතුමා මීට වඩා සැලකිලිමත් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. අගමැතිතුමාගේ උපන්දිනයට මහත් උත්කර්ෂවත් අන්දමින් තැබූ මුල්ගලින් යම් තෘප්තියක් ලබා ගත්තත් ඒ සඳහා වන්දි ගවන්නට සිදුවන්නේ මුළු රටේම ව්‍යාපාරවලට සහ රජයට බව කියන්න ඕන. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඔබතුමා ලේබලේ ගසාගෙන රුපියල් බිලියන 60ක් ණය සහනයක් දෙනවා කියලා ඔබතුමා කිව්වා. හැබැයි මම දැක්කා මම බැලුවා බැංකුවලින් මේ වසරේදී සංවර්ධන කරන්න බලවත් මුදල් නැමැති කිව්වත් ඔබතුමා කිව්වත් නැකත් පසුගිය අවුරුද්දේ රුපියල් බිලියන 750ක ගනුදෙනුකරුවන්ට ශ්‍රී ලංකාවේ බැංකු තම ගනුදෙනුකරුවන්ට ලබා දීලා තියෙනවා. රුපියල් බිලියන 750. ඒ කියන්නේ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ 60යි. නමුත් ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ 750ක්. ඉතින් මේ 60ෙන් කොහොමද රටක ආර්ථිකය සංවර්ධනය කරන්නේ? ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඊට 750ක් ඊට ඉස්සෙල්ලා දීලා තියෙනවා. 18 සඳහා ආර්ථික වර්ධන වේගයේ 3%, මෙම අයවැය යෝජනාවලින් රුපියල් බිලියන 60ක සාර්ධායි පොලිය ලෙස ලබා දීමෙන් සැලකිය හැකි වර්ධනයක් ජනතාවට ගන්න පුළුවන් වෙයිද කියලා සැකයි. මම හිතන්නේ ජනතාවට මේ වගේ අසත්‍ය ප්‍රකාශ කිරීම ඉතරම් හොඳ නැහැ. බැංකුවල ණය ගෙවා ගන්න ගනුදෙනුකරුවන්ට බෑ. ඒ නිසා අලුතින් ණය ගන්නේ පරණ ණය ගෙවා ගන්න. ඒකට විසඳුමක් හැටියට ජනතාව අරන් තියෙන ණය පොලිය අඩු කරලා සහනයක් දෙන්න. දැන් හුඟක් අයට ව්‍යාපාරිකයන් ණය අරගෙන තියෙනවා. හැම ව්‍යාපාරිකයම ණය අරගෙන. දැන් බැංකුවලින් ණය දෙන්නේ නැහැ. නුත් ඒ බැංකුව ව්‍යාපාරිකයා කඩාවැටිච්ච බැංක් කඩාවැටිච්ච ඒවා නැවත ගොඩනගන්න ඔවුන්ට අවස්ථාවක් ලබා දෙන්න බැංකු කටයුතු කරන්න ඕන කියලා තමයි අපි විශ්වාස කරන්නේ. මම දන්නවා ඔබතුමාගේ ආසනයේම මංගල සමරවීර මහත්මයා නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කයේ තියෙන විශාල ව්‍යාපාරයක් තිබුණා ලකි යෝගට් කියලා. ඒක කඩා හැලුණා. කඩා හැලුනේ බැංකු ණය ගෙවා ගන්න බැරි. නුත් අත දෙන්න බැංකුව අත දෙන්න සූදානම් නැහැ. ඉතින් මම හිතනවා මේ වගේ මේ එක උදාහරණයක් කිව්වේ මේ වගේ විශාල ව්‍යාපාර කීපයක්ම තියෙනවා රට තුළ ව්‍යාපාරිකයා ව්‍යාපාරිකයෙක් ඇද හැලිලා. ඉතින් ඒ බැංකු ණය යම් සහනයක් දීලා ඔවුන්ට ඒ සහනය තුලින් නැවත ඔවුන්ගේ ව්‍යාපාර ආරම්භ කරන්න අවස්ථාව දෙනවනම් අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරනවට වඩා හොඳයි කියලයි අපි විශ්වාස කරන්නේ. ඔබතුමා මේ කටයුත්ත ඉටු කරයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වගේම දැන් පහුගිය කාලේ අපනයන දිරිමත් කරනවා, කර්මාන්ත කලාප පිහිටවනවා, යන යන තැන අගමැතිතුමා කියනවා මෙතන ඉඳලා හම්බන්තොට දක්වා වෙළඳ කලාපයක් එහෙම නැත්නම් කර්මාන්ත කලාපයක් ඇති කරනවායි කියලා. මේ ළඟදී කුරුණෑගල ගිහිල්ලා මම හිතන්නේ ඒ ප්‍රදේශයේ කර්මාන්තපුරයක් හැදුවා. පොල්ගස් මම හිතන්නේ 15,000කට වඩා පොල්ගස් කැපුවා. දැන් පාළු වෙලා ඒ ප්‍රදේශය. දැන් වතුර නැහැ කුලියපිටි. ඉතින් මේ තත්ත්වය ඇති කරන්න එපා. යමක් හදනකොට ඒ හදන ආකාරයට ඒ ගස් කපලා හැදුවනම් ඉවරයි. මුලින්ම ගස්තික කපලා ගස්තික විකුණ ගන්නවා. හැබැයි කර්මාන්තය ඉන්නේ නැහැ. කර්මාන්ත මේ විදිහට කර්මාන්ත හැම තැනම දැන් ආරම්භ කරන්න යනවා. කර්මාන්ත පුරා කිය එකින් මුළු පළාතටම විනාශයක් මිසක් සහනයක් ලැබෙන්නේ නැහැ කියලා සභාපතිතුමනි මම කියන්න ඕන. මොකද මේ පොල් නැහැ. අද පොල්ගස් ටික කපලා දැම්මම අන්තිමට කලාපයක් නැහැ, අර්බන්ත කලාපයක් නැහැ, පොල්ගසුත් නැහැ. අන්තිමට ෆොක්සගෙනුත් නැහැ.
ගරු විපක්ෂ නායකයා විනාඩි 3ක් තියෙනවා මට තව.
අපි විශේෂයෙන්ම ආයෝජක වෙනකොට අපි අහනවා විදුලිය ටික ලැබෙන්න ලබා දෙන්න පුළුවන්ද කියලා නොකඩවා. අපි ලබා දුන්නා. අපි වරොන්දු වුණා අපි විදුලිය ලබා දෙනවා. නමුත් අවාසනාවකට අද ඒ විදුලිය ලබා දෙන්නත් අපොහසත් වෙලා තියෙනවා මේ කාලය තුල. ඉතින් මම දන්නේ කාගේ වරදද කියලා. කොමුණ සැලැස්මක් නැතිකම. මම කියන්නේ අපේ කටිකිය උගා ඒ පිළිබඳව කතා කරා. දැන් අපේ කාලේ සාම්පූර්ය හදන්න තිබුණා. සාම්පූර්යක නැවැත්තුවා. සමහර වෙලාවට අපෙන් පලි ගැනීම සඳහා අපි ගෙන ආපු ව්‍යාකෘති කළ නොකළ යුතුයි කියලා හැඟීමක් ඇතුව ඒවා නවත්තපු නිසා තමයි අද මේ තත්ත්වයට වැටලා තියෙන්නේ කියලායි අපි කියන්නේ. ඉන්දියාවෙන් ඒ සාම්පූර්ය ඉන්දියාව මැදිහත් වෙලා රජය මැදිහත් වෙලා තමයි අපි ඒක ලබා ගත්තේ. පොරොන්දු වෙලා තිබිච්ච ආකාරයට එහුන් ලබා දෙන්න දැස්ති වෙලා හිටියා. නමුත් ඒක අතහැරපු නිසා මම හිතනවා මේ තත්ත්වය ඇති උනායි කියලායි මම විශ්වාස කරන්නේ. ඒක නිසා කරුණාකරලා මේ විදුලිය කපන කොටත් යම් කිසි කාලයක් දෙන්න මේ දැන්වීමක් කරන්න හිතුවා. මම විදුලිය කැපුවම අද ව්‍යාපාර නැ මම ඊයේ මොරටුව ගියා. මොරටුවේ ලී කර්මාන්ත කරුවෝ සියලු දෙනා ඇවිල්ලා පැමිණිලි කරා. මේ විදුලිය කපන නිසා අපේ ව්‍යාපාර කඩාහැලිලා ගියා. මොකද උන්ට උන්ගේ වැඩ කරගෙන යන්න බෑ කියලා. ඉතින් මේවා පිළිබඳවත් අවබෝධයක් ඇතුව මම හිතන්නේ කටයුතු කළොත් තමයි අජේකට වඩාත් වැඩගත් වෙන්නේ කියලායි මම විශ්වාස කරන්නේ. මොකද ඒ ලී කර්මාන්තකරුව විතරක් නේ සාමාන්‍ය සුළු අයිස්ක්‍රීම් ටිකක් විකුණ ගන්න මිනිස්සයා. මේ හැම සුළු කර්මාන්තයක්ම පොඩි පොඩි ව්‍යාපාර තියෙන අය ඒ හැමෝටම මේක ප්‍රහාරයක් වෙලා තියෙනවා කියලා ඔබතුමාට මතක් කරන්න ඕන. ඉතින් මේ තත්ත්වය පිළිබඳව
සාර කරන්න ගරු විපක්ෂ නායකතුමා.
මම ඔබතුමාට 18 වසරේ රුපියල අවප්‍රමාණය වීම නිසා පමණක් රාජ්‍ය ණයතුගේ රුපියල් බිලියන 800කින් වැඩි වෙලා රුපියල් බිලියන 800ක් ඇත්ත වශයෙන් ණයට ගත්තනම් රුපියල් බිලියන 38ක් බැගින් හම්බන්තොට වරායවල් 6ක් නමන හදන්න තිබුණා මේ ආණ්ඩුවට. අපේ රාජ්‍ය රුපියල් බිලියන 137කින් රට ණය කරලා හම්බන්තොට වරාය හැදුවා කියලා මට දොස් කිව්වා. නමුත් මේ මම සන්තෝෂ වෙනවා අගමැතිතුමා ඇතුළු කට්ටය ගිහිල්ලා හම්බන්තොට වරායේ දින වැදගත්කම මිහිතවලා තියෙන තැන පිළිබඳව මුළු ලෝකෙම අද අවධානය යොමු වෙලා තියෙන එක ගැන අද කතා කරා. සමහර මන්ත්‍රීවරුන් නම් එකට නොජැමිතුරු හම්බන්තොට ගැන වැඩි ඉරිසියාවකින් වගේ තමයි කතා කරේ. ඇත්ත හම්බන්තොට කියන්නේ දුෂ්කර ප්‍රදේශයක්, කැලෑවක්, අලිහිටිය කැලෑවක්. අලිහිටිය කැලෑවක් අද කොළඹ නගරයට දෙවෙනි නගරයක් බවට පත් වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ ගැන අපි සන්තෝෂ වෙනවා.
හොඳයි ගරු විපක්ෂ නායකතුමා, වෙලා නම් අවසන් වීගෙන එනවා.
හොඳයි අපි දැන් අවසන් කරන්න.
හොඳයි
අපි එක් 14 සේවානිවෘත්ති පුද්ගල මිලියන 8.4ක් වුවා. ඒ 18 වන විට සේවානිවෘත්ති මිලියන 8.1 දක්වා අඩු වී තිබෙනවා. මේ භයානක තත්ත්වයට වගකීම භාරගෙන ඉදිරියේදී ජීවත් කිරීමට බලාපොරොත්තු වෙන එක සැලැස්මක්වත් මුදල් ඇමති පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නැත්. එහෙනම් අපේ දරුවන්ට යන කලගුමක්. මේ ආර්ථිකය කෙරෙහි අපට සාපගේ ජනතාවට ගමුණු විශ්වාසයක් තබන්නට පුළුවන්ද? මේ රජයේ පුන පුනා කියන්නේ ඒ අය බදු වැඩි කෙරුවා. රජයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කර ගන්නට හැකි වුණා කියලා. ඒ තත්ත්ව වශයෙන් නම් රජයේ කොන්ත්‍රාත්කරුවන් රාශියකට ඔවුන් ක්‍රියාත්මක කර ඇති කොන්ත්‍රාත්වල වැඩවලට අදාළ ගෙවීම් මේ දක්වා රජය විසින් ගෙවා නැහැ. ඉදිරි කොන්ත්‍රාත්කරුවන්ට රුපියල්
බිලියන
100කට අධික මුදලක් මේ දක්වා තෝරා නැති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඔබතුමා දන්නවා මේ තත්ත්වයේ යටතේ ඔබතුමාලා මේ කරගෙන යන වැඩපිළිවෙල මම හිතනවා මේ රටට විශාල අසාධාරණයක් ජනතාවට සිදු වෙනවා කියලා. විශාල බලාපොරොත්තු ඇතුව තමයි ඔබතුමාලා කොමෙක් කව් වෙලා මාව පැරද්දුවේ. ඉතින් පරද්දලා ලබාගත් ආණ්ඩුව මං හිතන්නේ රජයට ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න බැරි වීම ගැන අපේ කනගාටුව.
හොඳයි ගරු විපක්ෂ නායකතුමා බොහොම ස්තුතියි. ගරු මුදල් අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 30ක්
තියෙනවා.
ගරු කථානායකතුමනි, ඇත්තෙන්ම අපේ විපක්ෂ නායකතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා මම කතාව අහගෙන ඉන්නකොට එතුමා දිහා මම බලාගෙන ඉන්නකොට මගේ පැරණිම දේශපාලන මිත්‍රයා, මොකද එතුමා තමයි 88 ඩාලිපාරේ මම සංවිධායකවරයා හැටියට ඒ බිල්ඩිමට පළවෙනි වතාවට ගොඩ තියපු වෙලේ ඉස්සෙල්ලම ඇවිල්ලා කතා කරේ මෙතුමා මට. කවුරුවත් මං දේශපාලනේ නොදන්න කාලේ. නමුත් අද ඇත්තෙන්ම එතුමා කතා කරනකොට ඇතිවෙච්ච කනගාටුව කොයිතරම්ද කිව්වොත් මටත් හිතුණා එතුමාටත් පොඩි තොට්ටුවක් දෙන්න ඕනේ කියලා. මොකද දරු කතානායකතුමනි, නෑ ඒ මොහොකටවත් නෙමෙයි, මම ඔය මෙතන කෑ ගහන ඔබතුමන්ලා ඔක්කොමට වඩා මෙතුමාගේ ඉතිහාසය මන් දන්නවා. මව්වරුන්ගේ පෙරමුණ හදාගෙන ජනීවා නුවර ජනීවා වලට ගිහිල්ලා මව්වරුන් වෙනුවෙන් සටන් කරලා මහා පෙරලි කරපු කෙනෙක්, ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්. නමුත් අද ඇත්තෙන්ම එතුමා වගේ දේශපාලන නායකයෙකුට මේ වගේ කණ්ඩායමකට නායකත්වය ලබා දීමට සිදුවීම ගැන මම ඉතාමත්ම කනගාටු වෙනවා. පව්, ඔබතුමාට පව්. මොකද අනිත් එක මම මේ සභාවේ මං හිතන්නේ ඔබතුමාත් එක්කම ඔබතුමා හිට ඉස්සෙල්ලා ආවේ මේ අපේ ලක්ෂ්මන් කිරියල් ඇමතුමන්ලා මෙතුමා 77 ආණ්ඩුවේ මෙතුමන්ලා එතකොට අනිත් පැත්තේ ඉන්නකොට 89 ඉඳන් හැම තුන්වෙනි කියවීමේ විවාදයට අපි සහභාගී වෙනවා. ඒ අවසාන ඡන්දේ කියන්නේ හවස් වෙනකොට ආණ්ඩු පක්ෂයේ පුටු පිරෙනවා, විපක්ෂයේ පුටු පිරෙනවා. එන්න එන්න උණුසුම වැඩි වෙනවා. අපි විපක්ෂයේ ඉන්නකොට අපේ විපක්ෂ නායක කවුරු වුණත් කොහේ හිටියත් අපි දුවගෙන එන්නේ විපක්ෂ නායකතුමාගේ කතාව අහන්න. විපක්ෂ නායකතුමියගේ කතාව අහන්න. අපි මුල් කාලේ සිරිමාව බණ්ඩානායක මැතිනේ, ඊට පස්සේ ඔබතුමා විපක්ෂ නායක හැටියට හිටියත් අපි ඔබතුමාගේ කතාව අහන්න ඔක්කොම නවත්තලා දුවගෙන එනවා. නමුත් අද විපක්ෂයට වෙලා තියෙන්නේ මොකද්ද? උදේ මේ පුටු පිරෙන්න විපක්ෂයේ ඉන්නවා, හවස් වෙන්න දාන අඩු වෙනවා. ඕන ඕකයි එයා ඉන්නවා, එයා ඉන්නවා. එන්න එන්න හවස් වෙන්න, හවස් වෙන්න නම්බර් අඩු වෙනවා. මම සමා වෙන්න ගරු කථානායකතුමනි, ඒ විතරක් නෙමෙයි, බලන්න ඔබතුමා වගේ ශ්‍රේෂ්ඨ නායකයෙකුට සුදුසු කතාද මේ අය කරේ? මේ තරම් ද්වේෂයෙන් පිරිච්ච, ඉරිසියාවෙන් පිරිච්ච, අපේක්ෂා භංගත්වයෙන් පිරිච්ච කතා මම කවදාවත් ඉතිහාසයේ අහලා නැහැ. පුදුම ඉරිසියාව මුල් කරගත්, අසත්‍ය මුල් කරගත්ත කතික ලයිස්තුවක් ඔබ ඉදිරිපත් කළා කියනවා. අනේ නිසා තමයි ඇත්තෙන්ම මං හිතුවේ මේ වගේ විපක්ෂයක් නෙමෙයි ඔබතුමාට අවශ්‍ය. මීට වඩා හොඳ විපක්ෂයක් ඊළඟ මහමැතිවරණයෙන් පස්සේ ඔබට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගරු කථානායකතුමනි, before I start my winding up speech, I'd like to announce the revisions of some proposals as presented in the budget on the 5th of March. Introduction of a levy on foreign payments on commercial transactions instead of the nation building tax of 3.5%, a levy of 3.5% on foreign payments for commercial transactions by using credit debit cards will be introduced under the Finance Act
instead of the proposal number 6 in the annexure on introduction of nation-building tax of 3.5% on such payments. However, any such foreign payments by using credit debit cards is made to any approved foreign educational institutions for the purpose of education or any administrative institution, including any embassy, will be exempted from this levy. Especially Pitarata Vishwavidyalaya inna daruwanta tamange credit card ekeng adhyapane wenuwen gewana nan eka api nidahas karala thiyena. Correction of tax rate under the Excise Special Provisions Act, item number 6113 of the explanatory note, page number 66, on revision of excise special provisions duty on cigarettes of 72 to 84 millimeters will be round off to rupees 37,600 per 1,000 sticks instead of rupees 36,580 per 1,000 sticks. Removal of the outgoing local access charge. The proposal to remove the international telecommunication operators levy shall be replaced by removal of levy payable on outgoing local access charge by making an amendment to the Finance Act. Regularization of betting and gaming in line with the global initiatives on prevention of money laundering and terrorism financing, and as requirement for Sri Lanka to comply with such global initiative, amendments will be made to the Finance Act, empowering the minister in charge of the subject of finance to regulate the approved betting and gaming activities. I also wish to take note of Honorable Arjuna Rantunga's speech earlier today, asking us to stop gambling on cricket. It is also proposed to redefine the pharmaceutical machinery and spare parts for the purpose of VAT Act. Accordingly, the machinery and spare parts classifiable under the HS codes of 8422.3090, 8435100, 8414300, 8479820, 8479-8990, 8424-2000, 8413, 8100, and 8481-8000 will be eligible under Part 2 of the first schedule of the VAT Act number 14 of 2002. Proposal number 10 in the annexure, one of the technical note that has proposed to introduce casino entrance fee of US$50 per person will be amended to introduce casino entrance fee of US$50 per person for Sri Lanka citizens only, not for foreigners, as the purpose of the entrance fee is to safeguard the social values of our society. Revision of excise special provisions duty on electronic motor vehicles, with a view to make affordability for purchase of small electric motor vehicles, I propose to reduce payable excise special provisions duty on importation of electric motor vehicles with the capacity of motor between 100 kilowatt to 200 kW as prescribed in the Gazette number 2114/49 dated March 14, 2019. Garu Kathanayakatumani Palumuyenma Mam Matak Karanna Kamathi අද මේ විවාදය පවත්වන්නේ සිද්ධ වුණේ යම් අසමාන්‍ය සිදුවීම් පැලක් නිසා බව. හරියට නම් මේ විවාදය තියෙන්නට තිබුණේ දෙසැම්බර් මාසේ. ඔක්තෝබර් 26 වෙනිදා නීත්‍යානුකූල රජය කිසිම වග විභාගයක් නැතුව පෙරලලා දාපු වෙලාවක අපි 2019 අයවැය තුලින් ඉදිරිපත් කරන්න සැලසුම් කරපු ගොඩාක් දේවල් සම්පූර්ණයෙන්ම ඇන හිටියා. ඇති වූ තත්ත්වය නිසා ගෙවන්න තිබුණ විශාල විදේශීය ණයත්, ඒ වගේම රජයේ සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධක දීමනා වගේ ජනවාරි මාසයේ නියමිතව තිබුණ රාජ්‍ය වියදම් ගෙවීමේ අභියෝගයකට පවා අපි ඒ නිසා මුහුණ දුන්නා. දවස් 51 කේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල අභියෝගයක් ආපු වෙලාවක ගරු අධිකරණයත් අප රජය විසින් ස්ථාපිත කළ ස්වාධීන ආයතනත් ඒ වගේම මහජනතාවත් පුද්ගලික ඔබතුමාත් පාර්ලිමේන්තුවත් එකාවන්ව එක්වී ස්වෛරී ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් සිදු කළේ මහා අරගලයක ප්‍රතිඵලයක් විදියට නැවතත් නීත්‍යානුකූල ආණ්ඩුව පිහිටෙව්වා. දේශපාලන බලය නැවතත් අත්කර ගත්තත් 2018 දෙසැම්බර් වෙනකොට ආරාජිත තත්ත්වය නිසා රටේ ආර්ථිකය ඉබ්බගාටේ යන තත්ත්වයකට පත්වෙලා තිබුණා. ක්‍රමිකව මහන්සියෙන් 2015 ඉඳන් ගොඩනගපු ආර්ථිකය පදනම ඒ දවස් 51දී නොහිතපු විදියට පුදුම විදියට පුපුරා ගියා. නමුත් ඉතාම කෙටි කාලයකින් නැවතත් ආර්ථිකය යථා පරිදි නිසි මඟට ගැනීමට මේ වෙනකොට අපිට හැකි වෙලා තියෙනවා. කැපවීමෙන් ගොඩනගාගත් ආර්ථික ශක්තිය අද වෙනකොට ජනතාවට යහපත් ප්‍රතිඵල අත්කර දෙමින් තියෙනවා. අරාජිත දින 51දී පිටරටට ඇදිලා ගිය රුපියල් බිලියන 57ක මුදල් ඒ දවස් 57දී විතරක් අපිට රුපියල් බිලියන 57ක් මේ රටට අහිමි වුණා. මේ වෙනකොට රුපියල් බිලියන 10ක් ආපහු විදේශ ආයෝජන වශයෙන් රජයේ සුරු කැම්පත් වලට ලැබිලා. ඒ විතරක් නෙමේ 2018දී ඩොලර් බිලියන 2300ක ඉතිහාසයේ වැඩිම විදේශ ආයෝජනය මේ රටට ලැබුණා. ඒ සම්බන්ධයෙන් අපි මලික් සමරවික්‍රම මැතිතුමා ඇතුළු විශේෂයෙන්ම අපේ අගමැතිතුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. දැන් වෙනකොට ඒ විතරක් නෙමේ ලෝකේ වඩාම හොඳින්ම විනිමය මුදල් වර්ග තුන කළ රුපියලේ ස්ථානාගත වෙලා තියෙනවා. ඒක රුපියල 104.5ක් අනුපාතී ඉහළෑමක්. Believe it or not, Honorable Dinesh Bandula Gunawardana, I will again translate what I said to English to you in case you didn't understand. The rupee has now appreciated by 4.5 since January of this year, and it is now amongst the top three best performing currencies in the world. The top three currencies in the world. Since January 2019. නෑ නම සඳහන් කරාට ඔබතුමාට වෙලාව ගන්න ඕනේ නෑ.
ඒක අපි විවාදේ.
දැන් ඒ 15 කතා අපි කියලා තියෙනවා.
හොඳයි ඔබතුමා.
මෙතන විශේෂයෙන්ම මාධ්‍ය මේ මාධ්‍යයේ ඉන්න මහතුරුන්ටත් මම කියනවා අර විශේෂයෙන් මට මතකයි සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල රුපියල අවප්‍රමාණය වුණා. ඒක ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාවෙත් වුණා, තායිලන්තෙත් වුණා, ඉන්දුනීසියාවෙත් වුණා, ෆිලිපීනයේත් වුණා. ඒ වෙනකොට පැයෙන් පැයට බ්‍රේකින් නිවුස් දාපු රූපවාහිනී ආයතන ඉන්න ඕන. දැන් රුපියල තවත් වැටුණා, තවත් කඩාගෙන වැටුණයි කීක දාපු අයට කියනවා පුළුවන් නම් අද රෑට කරුණාකරලා හෙඩ්ලයින් එක හැටියට දාන්න ලංකාවේ රුපියල ලෝකේ වඩා හොඳින්ම විනිමය මුදල් වර්ග තුනෙන් එකක් බවට මේ වෙනකොට පත් වෙලා ඉන්නේ. 2018 දෙසැම්බර් වෙනකොට ලංකාවට ණය ලබා දුන් ජාත්‍යන්තර පොලි අනුපාතය 11.25ක් ඉඳලා අද වෙනකොට 10.15 දක්වා අඩු වෙලා තියෙනවා. මේ හේතුවෙන් රටේ ව්‍යාපාරික සහ පාරිභෝගික දෙපිරිසේම වියදම් අඩු වෙනවා. අද වෙනකොට රට තුල උද්දමනය 102.4ක අවම මට්ටමක පවතිනවා. මෙන්න මේවා තමයි සත්‍ය කරුණු. මේවා තමයි සත්‍ය කරුණු. බොරු ද්වේෂය මුළු දවස පුරාම බේරලා මෙන්න ඇත්ත අහගන්න. මේ වගේ ශක්තිමත් සර්ව ආර්ථික පසුබිමකට අපි විදේශ ණය ගෙවන්න ඕන කරන මුදල් ජාත්‍යන්තර මූල්‍ය වැළඳ පොලෙන් පහසුවෙන් ලබා ගන්න හැකි වෙලා තියෙනවා. දින 51ගේ අර්බුදයේ කාලේ 3 වතාවක් ජාත්‍යන්තර වර්ග කිරීම වලට වර්ග කිරීම අනුව ලංකාව පහත දැම්මා. ඒ දින 51 දී ඒකෙන් රටක් විදිහට අපි ණය ගෙවීම් පැහැර හැරීමේ අවධානයට ලක්වුණ තමුන්නාස්ලාගේ ආණ්ඩුව ඒ කුමන්ත්‍රණකාරී ආණ්ඩුව මේ වෙනකොට පැවතුනා නම් ඇත්ත වශයෙන්ම ලංකාවට මොනවා වෙලා තියෙනවද කියලා හිතාගන්නවත් අමාරුයි. රජයේ නැවත භාරගත්තට පස්සේ අපිට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ විශ්වාසයේ දිනාගෙන වාසිදායක කොණ්ඩේසි යටතේ මූල්‍ය සම්පත් ලබා ගන්නට පුළුවන් වුණා. සමත් ආර්ථිකය නැවතත් ස්ථාවර කර ගැනීමෙන් පස්සේ මේ මොහොතේ රටේ ප්‍රමුඛතාවය තමයි ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම. සුළු පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ රුපියල් බිලියන 70කට වැඩියෙන් අද වෙනකොට සහන ණය ලබා දීලා තියෙනවා. මම සතුටු වුණා විපක්ෂ නායකතුමත් දැන් මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාව ගැන කතා කරා කියන්නේ බොහොම රිදිලා තියෙන්නේ. නමුත් එතුමාගේ වරද නෙමෙයි. එතුමාට කතාව ලියපු උදවිය මෙතන ඇති. ඒ අය දීපු කතාවලින් එතුමා තවත් පහතට වැටුණා. අද වෙනකොට සහන ණය ලබා දීලා තියෙනවා බිලියන 70කට වැඩියෙන්. ඒ වගේම ග්‍රාමීය කාර්තිකයේ නවජවයකින් පුබුදුවා ගැනීමේ අරමුණෙන් ගම් පෙරළිය නිසා ගමේ පාරවල් සුළු පරිමාණ වාරිකර්මාන්ත පොළවල් ආගමික ස්ථාන වගේම අනිකුත් යටිතල පහසුකම් ඉක්මන් සංවර්ධනයක් අත්කර ගනිමින් පවතිනවා. ගම් පෙරළියෙන් ග්‍රාමීය ආර්ථිකයට දැවැන්ත මූල්‍ය ශක්තියක් ලබා දීලා තියෙනවා. මේ ගම් පෙරළිය මේ වෙනකොට පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම රට පුරා සිදුවන සංවර්ධනය හරහා ගම් නියම් ගම් එකිනෙකට බද්ධ කරලා ස්වභාවික අපදාවලට ඔරොත්තු දෙන ආර්ථික වශයෙන් සප්පල යටිතල පහසුකම් ජාලයක් රට පුරා දැන් හැදමින් තියෙනවා. මහ බැංකුවත් ග්‍රාමීය ආර්ථිකයට තව තවත් ශක්තිය ලබා දෙමින් රුපියල් බිලියන 150ක් විවස්ථා පිට සංචිත අනුපාතය පහළ දැමීමෙන් රටේ ආර්ථිකයට එක් කළා තියෙනවා. දින 51 නිසා ගෙවා ගන්න බැරුව තිබුණ කොන්ත්‍රාත් කරුවන්ගේ ගෙවීම් සහ අනිකුත් නොපිය වූ මුදල් මේ වෙනකොට මහා භාණ්ඩාගාරයෙන් ගිය සතිය වෙනකොට සම්පූර්ණයෙන්ම ගෙවලා තියෙනවා. කොන්ත්‍රාත් කරුවන්ට ගෙවන්න තිබුණ සෑම මුදලම සම්පූර්ණයෙන්ම ගෙවලා තියෙනවා. රටේ සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් මෙමගින් තවදුරටත් සක්‍රිය වෙලා තියෙනවා. පසුගිය 3 මාසයේ ඇතුළත මහා භාණ්ඩාගාරයේ රුපියල් බිලියන 70ක් ගෙවීම් කළා. ඒ හරහා රජය මෑත කාලයේදී රුපියල් බිලියන 300ක් පමණ ආර්ථිකයට නිදහස් කළා කියනවා. මේ මාස 3ට පළවෙනි මාස 3ට අපි ගල දේශීය නිෂ්පාදනයෙන් 2%ක් එහෙම නැත්තම් බිලියන 300ක් අපේ ආර්ථිකයට නිදහස් කළා තියෙනවා. ඒ වගේම කතුවර නායකතුමනි, කෙටි කාලීන ආර්ථික කටයුතු දිරිගන්වන්න අතර අපි දිගු කාලීන වැඩපිළිවෙලකුත් ක්‍රියාවට දන්වනවා. මෙවර අයවැයෙන් බාධක ඉවත් කිරීමේ තවත් ඉදිරි පියවරක් තබමින් ආනයනික භාණ්ඩවල අනවශ්‍ය තීරුබදු ඉවත් කරා සර්ව ආර්ථිකයේ අනිෂ්ටභාවය නැති කරන්න දිගු කාලීන විසඳුමක් විදියට ඉදිරියේදී නව මූල්‍ය පනතක් ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශුද්ධ ණය කළමනාකරණය අද උදේ මම අපේ විපක්ෂ නායකතුමාගේ ප්‍රකාශය වෙනුවෙන් ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කරා. නව ණය නියාමක අධිකාර පනතක් මැයි ජූනි මාස 2 ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. යල් පැන ගිය නූතන ලෝකයට නොගැලපෙන නීති රීති වෙනස් කරමින් 21 වැනි සියවසට ගැලපෙන නව නීති ඇති කිරීමේ කටයුතු අපි ඉදිරියට ගෙන යනවා. ඒ වගේම ආර්ථිකයේ පදනම සමිමත් කරන අතර අපි ජනතාවාදී සුබ සාධන කටයුතු තවදුරටත් වැඩි කරනවා. අධ්‍යාපන වගේම සෞඛ්‍ය අංශය වෙනුවෙන් විශාල මුදලක් අයවැයෙන් වෙන් කළා තියෙනවා. විපක්ෂය එදා දැඩි විරුද්ධ වුණ සුවසරිය ගිලන් රට සේවය අද මේ රටේ මහජන සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය අංශයක් අංගයක් බවට පත් වෙලා තියෙනවා. වසර 13ක් අනිවාර්ය අධ්‍යාපන වැඩසටහන ඒ වගේම විෂයමාලා සංවර්ධනය ඇතුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් අතිවිශාල මුදලක් අයවැයෙන් වෙන් කරා. අපේ ඉන දක්ෂම දරු දැරියන්ට ලෝකයේ තියෙන හොඳම විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ඉගෙනගෙන ඇවිත් රටට සේවය කිරීමේ අපි අවස්ථාව අපි විවරණ කළා දෙනවා. අපි කිව්ව විදිහට Sea Fund Scholarship for Educational Excellence කියලා ඇත්තටම මේ වෙනකොටත් ආයවැය ඉවර වෙන්නත් ඉස්සෙල්ලා අපි මේ වෙනකොට ඒක පාලි ඒකට අවශ්‍ය පාර්ලිමේන්තු පනත අවසන් කරමින් සිටිනවා විතරක් නෙමෙයි මේ වෙනකොටත් අපි Harvard MIT විශ්වවිද්‍යාල සමගත් Oxford Cambridge විශ්වවිද්‍යාල සමගත් මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා ආරම්භ කළා. ඒ අපිට කියලා තියෙනවා 2019 අගෝස්තු මාසේ උසස් පෙළ වලට වාඩි වෙන ශිෂ්‍යයන්ේ තෝරා ගන්න 14 දෙනාට 20 සැප්තැම්බර් මාසේ ඉඳන් ඒ විශ්වවිද්‍යාලවලට ඇතුළු කරන්නට පුළුවන් කියලා. රටේ ඊළඟ පරම්පරාව ලෝකයේ තිබෙන ඕනෑම වෘත්තියක තරඟ කළ හැකි දක්ෂයන් බවට පත්කිරීම අපේ අරමුණ. පසුගිය ආණ්ඩුව වගේ රටේ සල්ලි ටික ඔක්කොම හිස් ගුවන් තොටුපළවල් නැවු නැති වරායවල් හදන්න දානවා වෙනුවට සැබෑ ජනතා සංවර්ධනය වෙනුවෙන් මානව සම්පත් අපි දියුණු කරනවා. අපි සමාජයේ කාගේවත් අවධානය යොමු නොවන ජනකොටස් ශක්තිමත් කිරීමේ පියවර අරන් තියෙනවා. ආබාධිත ජනතාව සේවා නියෝක්තියට ඇද ගැනීමට ඔවුන් සඳහා විශේෂ වැටුප් ආධාර ලබා දීමේ ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නා. ස්වභාවික අපදාවලට මුහුණ දීමටත් ඒවායේ හානි ප්‍රතිපූර්ණය කිරීමටත් රුපියල් බිලියන 10ක් වෙන් කරා. ස්වභාවික ආපදා රක්ෂණය සක්‍රිය කරා. ලොකු ව්‍යවසනයක් ආවොත් හානි වෙනුවෙන් රක්ෂණ වාණ්ඩ ගෙවන්නත් පුළුවන්. මේ රටේ තවමත් දරිද්‍රතාවයෙන් ගොඩෙන්න බැරි විශාල ජනතාවක් ඉන්නවා. ඔවුන්ගේ දේශපාලන පසුබිම නිසා සමෘද්ධි ව්‍යාපාරයෙන් දිගු කාලයක් ඔවුන්ට කොන් කළා තිබ්බා. විශේෂයෙන්ම දුප්පත් උනත් එය පවතින දේශපාලන පක්ෂයට ඡන්දය නොදුන් නිසා එක්සත් ජාතික පක්ෂයේ විශාල ප්‍රමාණයකට දුගී දුප්පත්කම ගොඩෙන්නට අවස්ථාවක් දුන්නේ නැහැ. ඒ ජනතාවටත් ඉදිරියේදී සමෘද්ධිය අපි ලබා දෙනවා. අපි සමෘද්ධියේ දේශපාලන න්‍යාය පත්‍රය සම්පූර්ණයෙන්ම අයින් කළා. සමෘද්ධි ලාභීන්ට කවදාවත් ඔවුන්ගේ බැංකු ඉතුරු කිරීම ආපසු ලබා දෙන්නත් මේ අවුරුද්දේ පියවර අරගෙන තියෙනවා. අපි පසුගිය අවුරුද්දේ ආයවැය ප්‍රගතිය සොයා බැලීමේ විශේෂ අංශයක් මහා භාණ්ඩාගාරයේ ස්ථාපිත කළා. මේ වෙනකොට 2018 ආයවැයෙන් යෝජිත යෝජනා 125ක් සම්පූර්ණයෙන් කළා තියෙනවා. සම්පූර්ණයෙන්ම හමාර වෙලා 65%ක් ක්‍රියාත්මකයි. 108ක් පමණ නොකෙරී පවතිනවා. පවතින දුර්වලතා තේරුම් අරන් අපි මෙවර ආයවැයේ පසු විපරම් සඳහා පෞද්ගලික වංශයේ සහභාගිත්වය ලබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අයවැය කියන්නේ හුදු ආදායම් වියදම් ප්‍රකාශයක් නෙමෙයි. එහි වෙනත් වටිනාකම් ගැබ් වෙලා තියෙනවා. අපේ රජයේ ආර්ථික වර්ධනය සහ ප්‍රතිසංස්කරණවලට මුල් තැන දෙන අතරේ ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් මෙන්ම සමාජ යටිතල පහසුකම් සුරකීමට පියවර ගත්තා. එක්සත් ජාතික පෙරමුණ විදිහට අපේ පළවෙනි අයවැය අපි මේක පළවෙනි අයවැය කියන්නේ අපි පක්ෂයක් හැටියට පෙරමුණක් හැටියට තනි කණ්ඩායමක් හැටියට ඉදිරිපත් කරන පළවෙනි අයවැය. නමුත් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන අයවැයෙන් මේ අපේ යන ඩිරෙක්ෂන් එක එහෙමනම් යන මාර්ගය මේ අයවැයෙන් පෙන්වලා තියෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේ තුල කළ යුතුව තිබූ අයවැය යෝජනා මාස 4කට පසු විශාල අර්බුදකාරී තත්වයකින් ගොඩ ඇවිත් නැවත ඉදිරිපත් කළා තියෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදය සුරකමින් රටට ආර්ථික ප්‍රගතිය සමෘද්ධිය සාමය අත්කර ගැනීමට කැප වී සිටිනවා. In conclusion, Speaker, I also would like to... I just want to say something, because this also has been raised several times here in Parliament, about the ETI question. The ETI depositors will be paid their third tranche of their capital before the Sinhala Tamil New Year. In fact, the Central Bank of Sri Lanka has just announced that Blue Summit Capital of Singapore, Ben Holding Limited of Sri Lanka, have just completed remitting the final tranche of US$16 million to ETF, bringing their total investment for selected assets of ETI to US$70 million. Now, this transaction has been completely now concluded. These funds will now be used by ETIF, which is under central bank management, to pay a further 10% of capital outstanding to all depositors before the Sinhala Tamil New Year holidays. This brings the total capital repaid to all depositors to 30% of their deposit value. In addition, ETI continues to pay interest payments at the CBSL directed rate to all depositors. The CBSL has also provisionally approved a recovery business plan for ETI and Swarnavahal Financial Services Limited from Isuna Investments and Informatics, and it is now awaiting implementation. If this new investment materializes, a full recovery of both ETI and SFS is envisaged. The CBSL also has the capacity to draw on the deposit insurance scheme to partially refund the balance capital to the depositors. The limit on the deposit insurance scheme has been doubled from ₹300,000 to ₹600,000. There have been various malicious reports circulating with respect to the investment of US$70 million by Blue Summit Capital and Ben Holdings. At the outset, I wish to point out that if this investment did not materialize, ETI depositors would have been deprived of the refund of 30% of their deposits. It is obvious that these malicious statements against the investor, its shareholders, etc., are being driven by rival competitors of ETI subsidiary business to create uncertainty and destroy their legitimate competition with no regard to the interest of depositors. It is also unfortunate that some depositors have also succumbed to this plan, are being used by these unscrupulous persons based on falsehood and pure innuendo. The fact that a major player in the international mobile industry, Lyca Mobile of the UK, owned by a Sri Lankan Tamil businessman who is possibly the major shareholder of these investing companies, should not be a reason to character assassinate him or his company. We should be proud that the Tamil diaspora is now feeling comfortable enough to make such large investments in Sri Lanka, which is benefiting depositors from all communities. CBSL has approved the investment with the interests of all depositors in mind and no one else. All required precautions and clearances have been duly obtained by CBSL before such approval. In addition, the Central Bank, following due process, have also filed action against the directors of ETI and SFS. They are carrying out all required actions, firstly, to rescue all deposit holders and take legal action as described above. In addition, the ETI and SFS issues first emerged as far back as 2011. Please listen to this. The then government failed to find any solution at that time or after that. This is not one of our problems. Again, this is yet another problem you created and we inherited, but we have now dealt with it fairly and squarely. This procrastination resulted in the problem blowing out of proportion. It's only under the present government that even 30% of depositors' funds was repaid. Once again, we are cleaning up the previous government's dirt and safeguarding the depositors. We'll have to do the same with respect to the depositors of the finance company, which also collapsed along with many other financial institutions of the Selinco Group. During the period of the previous government, Entrust is another glaring example of a failed financial institution during the last regime, which has also been dumped at our doorstep. Nobody talks about inability of the previous government to solve these problems or of the culprits in these cases. Those in glass houses should not throw stones, especially when we are stabilizing and growing our economy and finding solutions to depositors who have lost their money during the previous government. I'm confident that the central bank will in due course find acceptable solutions to all innocent depositors of these financial institutions that failed during the previous regime. අවසාන වශයෙන් ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මාර්තු මාස 5 වෙනිදා මෙම අයවැය ඉදිරිපත් කළ දින සිට මට විශාල සහයෝගයක් ශක්තියක් ලබා දුන් මාගේ රාජ්‍ය අමාත්‍ය ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් යානා භාරව කටයුතු කරන ගරු අමාත්‍ය එරාන් වික්‍රමරත්න මැතිතුමාට ඒ වගේම මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය සමරතුංග මැතිතුමා ඇතුළු භාණ්ඩාගාරයේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්වරුන්ට ඒ වගේම අනිකුත් අනුබද්ධ ආයතනවල අයට මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමා ඇතුළු අනිකුත් සියලුම නියෝජ්‍ය නියෝජ්‍ය අධිපතිවරුන්ට ඒ වගේම පාර්ලිමේන්තුවේ කතානායකතුමට විශේෂයෙන්ම ඔබතුමාටත් පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා ඇතුළු අනිකුත් නිලධාරීන්ට සේවකයන්ට ස්තුතිවන්ත වෙන ගමන්ම විශේෂයෙන්ම මෙම කටයුත්තට සහභාගී වුණ සියලු දෙනාට අපිට බැනපු දොස් කියපු ඒ අයට මෙන්ම අපේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මන්ත්‍රීවරුන්ට නමුත් අවසානයේදී last but not least විශේෂයෙන්ම මම අපේ අගමැතිතුමා මේ මග පෙන්වීම ගැන අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා මේ අයවැය සම්බන්ධයෙන් අපිට විශාල මග පෙන්වීමක් කරා එතුමාගේ යෝජනා එතුමා සමහර යෝජනා ඉදිරිපත් කරා ඒ හැම කටයුත්තක් ගැනම මාගේ ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමනවා